ඊළඟට ගරු ගාමිණී වෙලබඩ ගරුමන්තුමා මිනිත්තු 5ක් කාලයක් ඔබතුමාට.
ඕම ස්තුතියි. 75 වන අයවැය ලේකණේ විදේශ කටයුතු අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන විවාදයේදී කරුණු කීපයක් ප්‍රකාශ කිරීම අවස්ථාව ලැබීම පිළිබඳව ඇත්තටම සතුටට පත්වන්නේ. අත වශයෙන්ම මෙම පාර්ලිමේන්තුවේ නිකලල් දේශපාලනයක නිරත වී සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙක් ලෙස ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා යටතේ තිබෙන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා වන අවස්ථාවේදී වචන සුවල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම එතුමාගේ නිහතමානීකම පරිණත භාවය පිළිබඳව සැලකිල්ලට ගත්තාම මං ආඩම්බර කොට සලකනවා. විදේශ අමාත්‍යාංශයේ තේමාව දර්ශනය වන ලොව සියලු රටවල සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගකීම් දරන රටක් බවට පත්වීම කියන තේමාව පෙරදරි කරගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් රටට ඉදිරිපත් කළා අනුමත කරගන්නට යෙදුන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන ආකාරයට විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවමින් ජාතික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි විදේශීය ප්‍රතිපත්තිය හසුරවමින් කිසිදු ආකාරයක දේශපාලනික බලකඳවුරකට ගැති නොවෙමින් වර්තමාන ලෝක ආර්ථිකය තුලනාත්මකව අධ්‍යයනය කරමින් ඒ ලෝක ආර්ථිකයේ ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට ගෙනෙමින් ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තුලනාත්මකව අධ්‍යයනය කරමින් නොබැදි ජාතියක් ලෙස අකණ්ඩව බැඳී සිටිමින් කරගෙන යන මේ විදේශ ප්‍රතිපත්තිය නැත්තම් විදේශ සම්බන්ධතා තානාපති කාර්යාල 67ක් හරහා පවත්වන මේ සම්බන්ධතාවයේ තිබෙන ගැඹුරු භාවය පරිණත භාවය විසින් අනාගතයේදී අපේ රට අපේක්ෂා කරන මේ තිරසාර සංවර්ධනය අත්පත් කරගැනීමේ කාර්යයට විශාල දායකත්වයක් විදේශ අමාත්‍යාංශයෙන් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙතෙන්දී අපි දැක්ක අපේ විපක්ෂය නියෝජනය කරමින් කතා කරපු මහත්තුරු කරුණු කීපයක් ප්‍රකාශ කළා. අපේ නීතිච්ච මහත්මයෙක් ප්‍රකාශ කළා වෛද්‍යවරයෙක්ගේ ප්‍රකාශය. දැන් නීතිච්ච මහත්තුරු තමයි වෛද්‍ය උපදෙස් දෙන්නේ. මේ 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 මේකේ අභාග්‍ය තත්ත්වය තමයි නීතිච්ච මහත්තුරුන්ගේ වෛද්‍ය උපදෙස් ගැනීම තමයි හිටපු විපක්ෂයේ යහපාලන මේ කණ්ඩායමට ගෙදර ඉන්න උනේ කියන එක තවමත් මේ කණ්ඩායම තේරුම් ගත්තු නැති එක තමයි අභාග්‍ය බවට පත් වෙලා තිබෙන්නේ. අපි දැක්ක බහුගිය දවස්වල රජයේ අපකීර්තියට පත් කරමින් මේ භූම දාන කිරීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ අසත්‍ය කරපු අසත්‍ය ප්‍රකාශයට විරුද්ධව අපි පැමිණිල්ලක් දාලා තිබෙනවා. මේ කරුණ දැන් නීතිය ඉදිරියේ විනිශ්චයට ලක් කරන කරුණක් බවට පත් වෙලා තිබෙනවා. මෙතන ඇවිල්ලා භාෂාව වෙනස් කරලා ජාත්‍යන්තර භාෂාවෙන් කතා කරලා ජාත්‍යන්තරයට වෙනම පණිවිඩයක් යවන්න උත්සාහ කළාට ඒ ඉටු වෙන්නේ නැති බව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම තමයි අපේ කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා ජිනීවා යෝජනාවලදී ඉන්දියාවත් අපිට විරුද්ධව ඡන්දය දුන්නා කියලා. ඉන්දියාව ඡන්දය දුන්නේ තමුන්නාන්සලා ගිහිල්ලා ඉල්ලපු නිසා. තමුන්නාන්සලා ගිහිල්ලා ජිනීවා යෝජනා පිළි අරගෙන මුළු ලෝකෙටම කිව්වා මොකද්ද කිව්වේ මේ ජිනීවා යෝජනාවලට අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියලා. එහෙම හිටපු විදේශ ඇමතිවරු හිටපු රාජ්‍යයක් තමයි අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ අලුත් දැක්මක් සහිතව පරිවර්තනයකට ලක් කරමින් ඉන්නේ. ඒ වගේම එතුමා හොඳ ප්‍රකාශයක් කිව්වා. මොකද්ද කිව්වේ? එතුමලාට සැකයි කිව්වා. මොකද්ද? මේ 20 සංශෝධනය නිසා නැවත GSP+ නැති වෙයි කියලා. ඒ කියන්නේ මොකද්ද? GSP+ නැති වුනේ ඒගොල්ලෝ අනුමත කරපු 19 සංශෝධනය නිසාද කියලා මම එතුමලගෙන් අහන්න කැමතියි. ඒ කියන්නේ එතුමලාට කිව්වා 19 සංශෝධනේ අනුමත කළා ශාජපක්ෂවරුන්ට නැවත ලංකාවේ දේශපාලනය කරන්න බැරි වෙන තත්ත්වය උදා කරලා දෙන්න. එතකොට අපි ඕගොල්ලන්ට GSP+ දෙන්නම් කියලා කිව්වද? ඒ නිසාද තමුන්නාසේලා 19 සංශෝධනය කළා එහෙට යවලා GSP+ ගත්තේ කියලා මම මේ විපක්ෂ නඩෙන් අහන්න කැමති මේ අවස්ථාවේදී. ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ කියන සමස්ත තත්ත්වය සැලකිල්ලට ගත්තාම අපේ රාජ්‍යයේ පිහිටලා තිබෙන වැදගත් භූගෝලීය ස්ථානයේ සැලකිල්ලට ගනිමින් පිළියෙල කරපු විදේශ ප්‍රතිපත්තියක් හා ආර්ථික ප්‍රතිපක්ෂයක් සහිත ප්‍රතිසංවිධානයේ උදේශ සේවයක් රටට අවශ්‍ය සේවය ලබා දෙනමින් සිටින අවස්ථාවක් තමයි මේ. ඒ හොඳම කාරණාව තමයි මෙතෙක් කල් ලංකාවේ තිබුණු වාණිජ දෙපාර්තමේන්තුව විදේශ අමාත්‍ය අංශයට යටතට පත් කිරීම.
ගරුමන්තිතුමා ඔබතුමාට තව වැඩිපුර මිනිත්තු දෙක කාලයක් ලැබෙනවා.
මේ 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 අරමුණ මොකද්ද? මේ අරමුණ තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ තිබුණු රාජ්‍ය තාන්ත්‍රික භාවය, දේශපාලනික රාජ්‍ය තාන්ත්‍රික භාවය, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික භාවයක් කරාගෙන යාම. රාජ්‍ය ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික භාවය කියලා කියන්නේ මොකද්ද? අද අපි දන්නවා රටවල් අතර දේශ සීමා සමතික්‍රමණය වෙලා දේශ සීමා වලින් ඔබ්බට ගිහිල්ලා වෙළඳ ගිවිසුම් හරහා ආර්ථික ගනුදෙනු හරහා ජාතික නිෂ්පාදිතයන් හුවමාරු වෙමින් එකිනෙකාගේ ආර්ථිකයන් එකිනෙක ආර්ථිකයන් විසින් පෝෂණය කරගන්න ක්‍රමවේදයක් ගොඩනැගිලා තිබෙනවා. අන්නේ ගොඩනැගිලා තියෙන ක්‍රමවේදයේ තුල වර්තමාන විශාල අභියෝගයක් බවට පත් වෙලා තියෙන කොවිඩ් වසංගතයත් සමග සැලකිල්ලට ගත්තාම දේශීය ආර්ථිකයක් ජාතික ආර්ථිකයක් ගොඩනගනකොට අපනයන අභිමුඛ ආර්ථිකයක ඉතා විශාල වැඩ කොටසක් කර දීමේ වගකීමක් මේ කියන ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික භාවයේ යටතට පත්වෙන නිලධාරීන් අතර පත්වෙන බව අපි ප්‍රකාශ කරන්න ඕනි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එහෙම ගත්තාම අපි දන්නවා අපේ විශාල අපනයන ප්‍රමාණයක් තිබෙනවා. මැණික් සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්න පුළුවන්, එළවලු ටික සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්න පුළුවන්. මේ කියන ආර්ථික ගණදෙනු වලට මේ රටවල් වල තිබෙන අපේ තානාපති කාර්යාල හරහා වාණිජාංශ විවෘත කළා. ඒ අයට අපේ ප්‍රතිපත්ති පිළිබඳ හඳුන්වා දීලා වෘත්තීය භාවයෙන් නිපුණ වැඩි වෘත්තීය නිපුණතාවයක් සහිත රැකියා අවස්ථා මේ රටවල් වල සොයාගෙන අපේ ශ්‍රම හමුදාවට විදේශීය රැකියා ක්ෂේත්‍රය තුළ රැකියා ලබා දීම, අපේ ජාතික නිෂ්පාදනයේ විශාල කොටස උසුලන නොයෙකුත් නිෂ්පාදන විවිධාංගීකරණය වෙලා රට තුල අද කර්මාන්ත ප්‍රතිපත්ති හරහා අතිරික්ත නිෂ්පාදනයක් බිහි වෙනකොට ඒ අතිරික්ත නිෂ්පාදනයේ ජාත්‍යන්තර වෙළඳපොළ තුල අරන් ගිහිල්ලා වෙළඳපොළ සකස් කර ගැනීමේ කාර්ය මේ පවරපු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පැවරෙනවා. ඒ සඳහා දූරදර්ශී වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා, අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළා, නිලධාරීන් පුහුණු කළා, නිවැරදි මාවතකට මේ සේවය යොමු කළ තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැති. මේ විපක්ෂයේ මැසිවිලි නගමින් ජාත්‍යන්තරයට කතා කරමින් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙනවා කියලා මේ ගොඩනගන්න හදන බොරුවට රටේ ජනතාව අවනත වෙන්නේ නැති බවත් ඒ මඩ ප්‍රචාරයට අද වටිනාකමක් නැති බව තාම එතුමලාට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. අපි දැක්කද මේ විවාදයට සම්බන්ධ වෙලා අපේ
කාලය අවසන් වෙනවා ගරුමන්තුතුමා.
මට තප්පරයක් දෙන්න මහත්තුරු එක කාරණාවක් සපත කරන්න හැදුවා. ඒ මොකද්ද? ඒක තමයි මේ අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය වැරදි කියන එක සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ජනතාව අනුමත කරපු ජාත්‍යන්තරය තුළ නොබැදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ කරගෙන යන ක්‍රියාවලිය සාර්ථකත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඇමතිතුමාට සුභපතමි. මම නියඳෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඔහොම ස්තුතියි කරුමන්තිතුමා. ඊළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නඹල මැතිතුමා විනාඩි 12ක කාලයක් ඔබතුමාට ලැබෙන.
I thank you honorable presiding member. It gives me great pleasure to be able to say a few words under the head of the Ministry of Foreign Affairs. The Honorable Minister is someone that I have grown to respect. My late father was extremely respectful of him. He was very fond of him. Their relationship goes back a long way. Likewise, the Honorable State Minister, Honorable Taraka Balasuriya, is a school alma mater. We have a common alma mater. Our relationship also personally goes back a long way, and I sincerely hope that my personal views on the two important individuals who steer this ministry doesn't in any way color the duty that I am supposed to discharge in dealing with this head. Honorable presiding member, the Foreign Ministry's report for 2020 under the head of duties and functions, head number 8 says that one of the duties is to make a study of geopolitical tendencies, and advise the government on strategies to be adopted in the management of such tendencies in a manner beneficial to the interest of Sri Lanka. To the interest of Sri Lanka. In the similar spirit, I recall the Foreign Secretary in one of the conferences, somewhat correctly, I would say, stating that it must be the duty of the Foreign Ministry and the government to make sure where Sri Lanka is in a geopolitical hotspot and is a very strategically important country, that Sri Lanka does not be made a political football where great powers compete and that ultimately Sri Lanka stands to lose. I'm paraphrasing, those are not the exact words, but that is certainly the spirit in which he made those comments. And that actually ought to be how Sri Lanka's foreign policy ought to have played out. I mean, the fact that Sri Lanka is geopolitically a very important country is not rocket science, it's not a secret. The fact that during World War II, the Allied forces has had their Eastern Naval Command based in Trincomalee in Sri Lanka clearly shows that for decades, if not for time immemorial, the fact that Sri Lanka belongs to the Indian Ocean and its location dictates its importance. But the question is, how has this importance been used? What has the Sri Lankan state done with its foreign policy, and how has it used it to the advantage of what the foreign ministry calls Sri Lanka? And here's where I think things start deteriorating, because it's a tragedy. In my view, it's a tragedy. Sri Lanka has used its strategic importance over the last, since 1948, to try and undermine its own population, or a section of its own population, particularly the Tamil people. Sri Lanka's foreign policy since 1948 has been to look at India with suspicion, because India, with a massive Tamil population in its southern flanks, will naturally be quite concerned about the Tamil population here in this island, and therefore has catered a foreign policy to contain India's interests. And they have been doing that in many ways. And its climax was in the 80s when President Jayawardena chose to lean towards the United States. At that time, it was a Cold War situation where India was, although non-aligned, nonetheless had very close relationships with the USSR. Sri Lanka chose to tilt heavily towards the United States. And what happened thereafter, I think we all know. Sri Lanka became destabilized. It became destabilized to the point where India very openly took the side of the Tamil armed struggle and Tamil struggle for our rights. And ultimately, it came to a point where Sri Lanka had to sign the Indo-Lanka Accord, and a good part of that accord, although the mainstream part of the accord talks of a solution to the Tamil national question, its annexures very clearly shows that Sri Lanka ultimately had to, in some way, surrender to India's strategic interests. We are now again, under the previous President Mahinda Rajapaksa's regime, with this drunkenness to somehow prevent Tamil rights from being recognized and refusing to come to some sort of political settlement with the Tamil national struggle, Sri Lanka chose to align itself with China. That is a country that does not meddle around with the internal affairs of countries. That is well known. Whereas countries like India, countries like the United States, Western countries tend to put conditions on human rights, insist that Sri Lanka become or commit itself to plurality. So what did Sri Lanka do? Sri Lanka went the other way. Sri Lanka tilted towards China. Sri Lanka had to tilt towards China to such an extent, that again today Sri Lanka has lost its ability to take decisions on its own. That's the reality. The Honorable Minister and the State Minister might be compelled to deny that, but that is the reality. You went to such an extent to China in order to prevent Tamil rights, your own fellow citizens' rights. You rather not accept that Sri Lanka is big enough for all of us, where all of us can live as equals. Where Sri Lanka is not only the homeland of the singular Buddhist, by all means, it must be the homeland of the singular Buddhist, but it is also the homeland of the Tamils and the Muslims. That there are several nations in this country. The Tamils are not opposed to the Sinhalese. We don't deny Sinhala nationhood. We don't deny that Buddhism has to be protected. We don't deny any of that. But why are you denying other identities? It is that drunkenness and that need so heavily to deny that Sri Lanka is a plurinational country that made you compromise your own sovereignty. Compromise your own sovereignty to a point that you have to sell strategic assets today. So therefore, Honorable Presiding Member, I wish to state this. For as long as Sri Lanka refuses to recognize Tamil rights and Muslim rights and insists that this country only belongs to the Sinhala Buddhists, and as long as you keep going down that path, you will have to play the geopolitical game. And the more you play that game, you must remember we are once again going into a polarized world. You will create enemies. And when you create enemies, those enemies will look for leverage. Tamil rights might be denied by you today. You might even colonize the Northeast to a point that Tamil nationhood might become a non-entity, that is called genocide by other means. But one thing is for sure, the geopolitical contestations that you are playing with today will also make sure that you get destroyed. Mark my words, it will make sure that you get destroyed. The day you begin to shed communalism and racism, and the day you begin to recognize that the Tamils are as much owners of this land in the Northeast as you are in the rest of the country. The day you begin to cooperate is the day that you can play this geopolitical game in a proper way where all of us can benefit. And it does not, in fact, become a zero-sum game. And for as long as you refuse to, even though we might be willing to cooperate with you, for as long as you refuse to, it is you who will ultimately also be defeated. Make no mistake, that is not something that you can ever run away from. Today, you are antagonizing, even though you might not formally accept it, you are antagonizing India, you are antagonizing the United States. I'm not saying that you should not work with China. By all means, you must. But if you compromise your strategic, if the relationship becomes one of a strategic nature, which China has made itself into, then you are in this dangerous game of a spiral to a zero-sum game. And it is, you might deny Tamil rights, but you will also deny your own citizens of the sovereignty that you so proudly say that you stand for. Thank you.
නමයක කාලයක් ඔබතුමාට ලැබුණා. නමයයි.
අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. අද අපි සාකච්ඡා කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉතා වැදගත් අමාත්‍යාංශ දෙකක්. ගරු සභාපතිතුමනි, මම අද කතා කරන්නේ විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය පිළිබඳවයි. මගේ පියාගේ කල්ලාණ මිත්‍රයෙක් වෙන ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමත්, ඒ වගේම මගේ මිත්‍රයෙක් වෙන කල්යාණ මිත්‍රයෙක් වෙන තාරක බාලසූරි මැතිතුමත් නියෝජ්‍ය අමාත්‍යාංශ වශයෙන් ඉන්නවා. Honorable Chairman, ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ආණ්ඩුවේ වැඩසටහන්, ආණ්ඩුවේ සංවර්ධන යෝජනා විදේශගත කරන්නේ විදේශ අමාත්‍යාංශය හරහා. It is the foreign ministry that takes the policies of this government, the development work, any aid or loans that have to be obtained. It is through the foreign ministry that these loans and programs are taken to the world. We have always followed a middle path, madhyastha pratipadava, or non-aligned stance. But now, with the trade war turning into a cold war, Sitala Yuddhayak, between the United States and China, how will our foreign ministry manage? What is the balance? How will we balance India? Mama Santosai Hiyanda, there is a seasoned politician has been sent to as High Commissioner to India, to Delhi. However, first time in the history of this country that this cabinet, this foreign ambassador, High Commissioner has been given cabinet rank. Europe has given us a warning about becoming a closed economy. We are highly dependent on trade with Europe. More than 60%, Karu Sabhapatumani, our trade has been done with Europe. GSP Plus plays a crucial role, a major role. I remember in the last government, it's with the greatest difficulty that we were able to get back that GSP Plus. ඒ සහනාධාරය ලබා ගන්න අපිට පුළුවන් වුණේ. ඒ වගේම තමයි garment factories. All our exports are going, most of our exports are going to the USA. Ministry of Foreign Affairs will have to facilitate and further expand our exports without upsetting China. How will we do this? These are questions that the current government will have to face. Honorable Chairman, airports and ports are closed today. This sends a clear message to the world that Sri Lanka is closed for business. Lankawa wahala tiyenne kiyen eka. Garu Sabhapatumani, it is imperative that all related ministries and ministers set up a joint committee together with the health ministry. Anith Ratwal wala paya 72ක් ඇතුළත within 72 hours, if they have a valid PCR test, they are allowed to come into that country. They are only required to be self-isolated for about 3 to 4 days, just to check. So I would suggest to the Honorable Minister, it is very important, it's also important for our tourism industry, to set up a system where when we eventually open Sri Lanka for business and for tourism, that rigid system is put in place so that when foreigners do come, they do come with a valid 72-hour valid PCR test. Repatriation of Sri Lankans is another subject. More than 1.6 million Sri Lankans are working overseas. I am asking the Honorable Foreign Minister to ensure that all those who want to come back to Sri Lanka, who are trapped in those countries, have the ability under repatriation that they are brought back to Sri Lanka. It is very, very important. What is the plan, we must ask? When they come back to Sri Lanka, will the Foreign Ministry make arrangements to pay them compensation for the loss of salaries? Many of them are stuck in countries without salaries, and some are complaining that they don't even have food to eat. I am not going to talk too much on Geneva, since Honorable Kiriya also spoke about it in the morning. But all I want to say is, come March 2021, we will again have to face the music in regard to Geneva. Professionals in the Foreign Service is a must. Training for our young Foreign Service bureaucrats is a must. Functioning of our Sri Lankan embassies and professionals, they must be given the right training and briefing so as to they can take the government policies and ensure if we want to attract foreign investments, how they will do that. The other contention issue, Honourable Chairman, is the political appointments. Videsha Seva Srenikata Nildaring Videsha Seva Srenikata Nildaring Palanisheni Colombo Mepili Bandava A Palanisheni Nildaring Ita Kopeng Kampaving Inni Egolang Balapurutuna Videsha Seva Tula A Pitatwal Valdiana the embassies, so there will be allocated duties there. But however, I wish to bring to the Honourable Minister's notice that there is a bone of contention between these officials that they are not getting their due place. So I would ask the Honourable Minister and the Deputy Minister and the Non-Cabinet Minister to look into this. I do not want to mention their names, but there is another allegation that some of the ones, the officials who are not in the first Palanisheni in Nomethi, Niladaring, Novena Kattiyata, Adhyakshaka promotion Labadila, A Kattiyata, Visheshaktiyak Dakmanawa Kiyana Eka, කනගාටුවෙන් හරි අමතුමාට දන්වා සිටිනවා මම මේ නිලධාරින්ගේ නම් කියන්න යන්නේ නැහැ නමුත් තුමා හොයලා බලලා අපිට දැනුම් දෙයි කියන විශ්වාසය තියෙනවා ඒ වගේම තමයි අපි ප්‍රශ්න කරන්න ඕනේ ආණ්ඩුවෙන් සෝෆා අග්‍රීමන්ට් එක ඇක්ස අග්‍රීමන්ට් එක MCC අග්‍රීමන්ට් එක පිළිබඳව කරු අමතුමා මේ සභාවට දැනුම් දෙයි කියන එක කාලය රහිත නිසා මම මගේ කතාව කෙටි කරනවා විශේෂයෙන්ම එක්ස්ක්ලූසිව් ඉකනොමික් සෝන් එක පිළිබඳව අමතුමාගේ අවසන් කතාවේදී අද කරුණුකාරණා දක්වයි කියන එක මම සඳහන් කරනවා ඒ වගේම මම කැමති මේ අවස්ථාවේදී කුමා චිටි මැතිතුමා වැනි කට්ටියට මගේ ස්තුතිය මගේ ප්‍රණාමය දක්වන්න If we do not protect our seas being raped by large foreign vessels we will follow the footsteps of countries like Somalia where fishermen turned to piracy because there was no longer viable for them to go out and start fishing. If we deplete our seas, we will also follow in the footsteps of Somalia. අද උදේත් ගරු ඇමතුමා ඩොල්ෆින් මස්සෙක් ඇවිල්ලා තියෙනවා ඒ තුවාලත් එක්ක ඒ ගැනත් හොයලා බලන්න කියලා මම ලීමක් කරනවා. ඒ වගේම තමයි අද එතුමාගේ කතාවේ සඳහන් කරා Counter Terrorism Act versus the Prevention of Terrorism Act. You and I both know, Honourable Minister, how we tackle that issue and what pressures we came under. However, in the future, I would suggest that we do some amendments to the Prevention of Terrorism Act. I would be glad to help. We have about 14 amendments that we made to the original act that came from Cabinet during our committee. So I would suggest that we change that
act as
well. අවසන් වශයෙන් මම කැමති කියන්න for the record ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් counter-terrorism act එකට විරුද්ධව තමයි අපිට උපදෙස් දුන්නේ එදා. මීට වැඩිය මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. තව දීර්ඝව කතා කරන්න පුළුවන්. හැබැයි ඉතා කෙටියෙන් මම කැමති සඳහන් කරන්න sustainable development goals ඒ වගේම monitoring and evaluation පිළිබඳව අපේ තාරක බාලසූරි මැතිතුමා මේ පිළිබඳව දන්නවා. මම ඒ පිළිබඳවත් සමුන්වහන්සේලාට මම කරුණු කාරණා දක්වන්නම් ඒ සඳහන් කරමින් ඔබ දෙපළට මගේ සුපැතුම් එක් කරමින් විදේශ අමාත්‍යාංශයේ සිල් නිලධාරීන්ටත් මගේ ස්තුති පුද කරමින් මගේ කතාව අවසන් කරන ස්තුතියි
බොහොම ස්තුතියි කරුණාන්විත තුමා